ආදරණීය දුවේ පුතේ, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඔබ වෙත ගෙනෙනු ලබන රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලි වැඩසටහනින් පුරවැසි අධ්‍යාපනයේ පාඩමක් රැගෙන ඔන්න අදත් මම ආවා ඔබ සමග එකතු වන්නට. හොඳයි, ඔබ නිතරම කතා කරන වචනයක් පිළිබඳව මම පළමුවෙන්ම ඔබගේ අවධානය යොමු කරනවා. ගෝලීයකරණය නේද? ගෝලීයකරණය පිළිබඳව ඔබ නිතර කතා කරනවා. හොඳයි, මොකන්ද මේ ගෝලීයකරණය කියලා කියන්නේ? ඔව්, තාක්ෂණයේ හා සන්නිවේදනයේ දියුණුව නිසා ලෝකී රටවල් එකිනෙකට සමීප වී තිබීම තමයි ගෝලීයකරණය කියලා කියන්නේ. එහෙම නැත්නම් තාක්ෂණයත් සමග ලෝකය සමීප වී තිබීම අපි කියනවා ගෝලීයකරණය කියලා. එහෙමනම් දරුවනි, අපි අද කතා කරන්නේ තාක්ෂණික දියුණුව හා ගෝලීයකරණය ලෝක ආර්ථිකයට, ඊවැගේම ලංකාවේ ආර්ථිකයට සිදු කරන බලපෑම් පිළිබඳව කතා කරමු. හොඳයි, දැන් ඔබ සමග මම තාක්ෂණය, ගෝලීයකරණය පිළිබඳව කතා කරමු. ගෝලීයකරණය නිසා ලෝකය එකම ආර්ථික ඒකකයක් බවට පත් වෙලා තියෙනවා. ලෝක ආර්ථිකයේ එක රටක සිදුවන ආර්ථික වෙනස්කම් අනිකුත් රටවලට බලපෑම් කරන්නේ අන්න ඒ නිසයි. හොඳයි, අපි බලමු දැන් ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. වැඩ ලෝකය පුළුල් වීම සිදු වෙලා තියෙනවා. ලෝකය එකට එකතු වීම නිසා වැඩ ලෝකය පුළුල් වීම, රැකියා අවස්ථා ගොඩක් ලැබිලා තියෙනවා. ගෝලීය වෙළඳපොළ පුළුල් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ඕනෑම රටක ජීවත් වීමේ අවස්ථා ලැබිලා තියෙනවා. තමන්ගේ දක්ෂතා හැකියානුව වෙනත් රටක සේවය කළ හැකිවීම, අඩු මිලට ශ්‍රමය ලබා ගන්න පුළුවන් රටවල් වලට කර්මාන්ත සංක්‍රමණය වෙලා තියෙනවා. එහෙනම් මොනවද මේ කිව්වේ? ගෝලීයකරණය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ. වැඩ ලෝකයේ පුළුල් වීම, ගෝලීය වෙළඳපොළ පුළුල් වීම, ලෝකයේ ඕනෑම රටක ජීවත් විය හැකිවීම, තම දක්ෂතා හැකියානුව විනත් රටක සේවය කළ හැකිවීම, අඩු මිලට ශ්‍රමය ලබාගත හැකි රටවලට කර්මාන්ත සංක්‍රමණය වීම. හොඳයි, ගෝලීයකරණය ව්‍යාප්ත වීමට ආර්ථික හේතු වගේම දේශපාලන, සමාජීය හා සංස්කෘතික හේතුනුත් බලපාන. උදාහරණ විදියට කිව්වොත් අපි වෙළඳපොළ පාලනය, සම්බාධක පැනවීම නේද ආර්ථික හේතු බලපාන. ඒ වගේම නව යටත්විදිතවාදයේ පැතිරවීම, බලවතුන් ලෝක වෙළඳපළ තුළ තම ආධිපත්‍යය පතුරවා ගැනීමත් සිදුවෙන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික හේතුනුත් බලපානවා ගෝලීයකරණී ව්‍යාප්තියට. හොඳයි, අපි දැන් කතා කරමු ගෝලීයකරණය ලෝක ආර්ථිකයට කරන බලපෑම කුමක්ද කියලා. ලෝක ආර්ථිකය වේගවත් වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවා ගෝලීයකරණය නිසා. ඒ වගේම විජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය මෙන්න මේ ආයතනවල සහාය ලැබමින් බටහිර ලෝකය ගෝලීයකරණයට නතු වෙලා තියෙනවා. ඒ වගේමයි කලාපීය සංවිධාන බිහි වෙලා තියෙනවා. ගෝලීයකරණය නිසා කලාපීය සංවිධාන බිහි වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් නිර්බාධ වෙළඳාම අරමුණු කරගෙන කලාපීය සංවිධාන පිහිවෙලා තියෙනවා. උදාහරණ විදියට කිව්වොත් යුරෝපා සංගමය. ඒ වගේමයි අපි කෙටියෙන් EU කියන අකුරු දෙකෙන් හඳුන්වනවා. ඒ වගේම මූල්‍ය ගනුදෙනු වඩාත් ක්‍රමවත් කිරීම තවත් අරමුණක් වෙනවා මේ යුරෝපා සංගමය. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම, ඒක අපි හැඳින්නුවා NAFTA, NAFTA. එහෙමනම් මේ නිදහස් වෙළඳාම අරමුණු කරගෙන තමයි මේ සංවිධානය කටයුතු කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව මේ සමාජික රටවල් වෙනවා උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම. ඒ වගේම අපේ රටත් එකතු වෙලා තියෙනවා දකුණු ආසියානු වර්ණාත්මක වෙළඳ ගිවිසුමට. දකුණු ආසියානු වර්ණාත්මක වෙළඳ ගිවිසුම SAPTA කියලා අපි කියනවා. SAPTA SAPTA. එහෙනම් මේ දකුණු ආසියානු වර්ණාත්මක වෙළඳ ගිවිසුමේ ඇති කර ගැනීම අරමුණ වෙලා තියෙන්නේ කලාපීය වෙළඳාම පුළුල් කර ගැනීම. ඒ වගේම තවත් සංවිධානයක් අපි කිව්වොත් BIMSTEC, බෙංගාල මුහුදු තීරයේ අවට රටවල් පිහිටුවාගත් ආර්ථික සහයෝගීතා සංගමය. අරමුණු කිහිපයක් ඇතිව තමයි පිහිටුවාගෙන තියෙන්නේ. තාක්ෂණික හුවමාරුව, කලාපීය සහයෝගිතාව ඇති කර ගැනීම, මේ වගේ අරමුණු ඇතිව තමයි පිහිටුවාගෙන තියෙන්නේ. දැන් ඔන්න මම කිව්වා ගෝලීයකරණයේ ලෝකාර්ථිකයට කරන බලපෑම් දෙකක් පිළිබඳව. එකක් තමයි වේගවත් ලෝකාර්ථිකයේ වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවා. අනිත් එක තමයි කලාපීය සංවිධානයේ බිහි වෙලා තියෙනවා. කලාපීය සංවිධානයේ බිහි වෙලා තියෙනවා. උදාහරණ කීපයක් මම කිව්වා. ඒ වගේම ජාත්‍යන්තර ආර්ථික කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. G7, G77, G24, G15 මේ වගේ ජාත්‍යන්තර ආර්ථික කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. ලෝක ආර්ථික ගැටලු නිරාකරණය කර ගැනීමටත් සාමූහිකව කටයුතු කිරීම සඳහා මේ කණ්ඩායම් එකමුතුව කටයුතු කරනවා. ඊළඟට තවත් බලපෑමක් විදියට අපිට කතා කරන්න පුළුවන් විදේශ ඍජු ආයෝජන ජාත්‍යන්තර වශයෙන් සංචාලනය. එහෙනම් ওই බහුජාතික සමාගම් බිහි වෙලා තියෙනවා. බහුජාතික සමාගම්. මේ බහුජාතික සමාගම් තුලින් බදු සහන, ශ්‍රමය අඩු මිලට ලබා ගැනීම, ඊළඟට මෙන්න මේ වගේ ලිහිල් පාරිසරික නීති, මෙන්න මේ වගේ තත්ත්වයන් තුල ආයෝජන සිදු කරනවා. ඒ වගේම වෙළඳපොළ ආධිපත්‍ය තුලින් සංවර්ධනයේ විමින් පවතින රටවලට ලැබෙන වාසි අවම වෙලා තියෙනවා. වෙළඳපොළ ආධිපත්‍ය නිසා සංවර්ධනයේ විමින් පවතින රටවලට ලැබෙන වාසි අවම වෙලා තියෙනවා. ලෝක නිෂ්පාදන මත ආර්ථික කටයුතු සිදුවෙන්නීම නිසා ගුණාත්මක බවින් උසස් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ගැටලු මතුවෙලා තියෙනවා. මේ කිව්වේ වෙළඳපළ ආධිපත්‍යය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබෙන වාසි අවම වීම පිළිබඳව. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදනයට විවිධ බහුජාතික සමාගම් මගින් බලපෑම් ඇති කරලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් තේ වෙළඳපළට විවිධ සිසිල් බීම වර්ගවල බලපෑම ඇති වෙලා තියෙනවා. ඒ වගේම දේශීය මුදල් විදේශවලට ඇදී යාම සිද්ධ වෙනවා. හොඳයි, ලෝක ආර්ථිකයට ගෝලීයකරණය කරන බලපෑම් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. දැන් අපි බලමු ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන බලපෑම් පිළිබඳ. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පස්සේ අපට වැඩි වශයෙන් මේ ගෝලීයකරණය පිළිබඳව දැනෙන්නට පටන්ගෙන තියෙනවා. හේතුව තමයි නිෂ්පාදනය හා වෙළඳාම ලෝක වෙළඳපළට විවෘත වෙලා තියෙනවා. එහෙමනම් අපි බලමු ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන ධනාත්මක බලපෑම් මොනවද කියලා. හොඳයි, ප්‍රාග්ධන ඌනතාවට පිළියම් විදියට විදේශ ඍජු ආයෝජන යොදාගන්න අවස්ථා ලැබිලා තියෙනවා. දුවේ පුතේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යුහමය බලපෑමක් ඇති කිරීමට මෙය ගෝලීයකරණය බලපාලා තියෙනවා. කෘෂිකාර්මිකාංශයේ අභිබවලා කාර්මිකාංශයේ වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම සේවාංශයේ දායකත්වය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මම කිව්වේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යුහමය බලපෑමක් ඇති කරලා තියෙනවා. ආර්ථිකයේ ව්‍යුහමය බලපෑමක් ඇති කිරීම. ඊළඟට තවත් ධනාත්මක බලපෑමක් විදියට අපිට කතා කරන්න පුළුවන් යටිතල පහසුකම් පුළුල් වීම. ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති වෙනකොට මහා පරිමාණ කර්මාන්ත නගරයෙන් බැහැරට ස්ථානගත වෙනකොට යටිතල පහසුකම් පුළුල් වෙන. ඒ වගේම දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපළ සමග සම්බන්ධ වෙන. මේ නිසා දේශීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දේශීය පාරිභෝගිකයාට ඉහළ ගුණාත්මක බවකින් යුත් භාණ්ඩ පරිහරණයට අවස්ථා ලැබෙනවා. ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට ලැබෙන ධනාත්මක බලපෑමක් තමයි දේශීය පරිභෝගිකයාට ඉහළ ගුණාත්මක බවකින් යුත් භාණ්ඩ පරිහරණයට අවස්ථා ලැබීම. නව රැකී අවස්ථා බිහිවීම. ඒ වගේම අපි දන්නවා වැඩ ලෝකයේ තුල නව රැකී අවස්ථා තාක්ෂණයේ කාංශය සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයේ මේ ආකාරයට නව රැකී අවස්ථා බිහි වෙලා වැඩ ලෝකය පුළුල් වෙලා තියෙනවා. විවිධ කලාපීය සංවිධාන සමග සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. මේ නිසා ආර්ථික දේශපාලන වාසි ශ්‍රී ලංකාවට අත්වෙලා තියෙනවා. හොඳයි, අප දැන් කතා කළේ ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන ධනාත්මක බලපෑම් පිළිබඳව. ඊළඟට අපි බලමු ඍණාත්මක බලපෑම් සිදු වෙනවද කියලා. ඔව් දරුවනේ ඍණාත්මක බලපෑම් ගෝලීයකරණය නිසා ලංකාවට ඇතිවෙන. බලමුකෝ අපි දේශීය වෙළඳපළ තුල දේශීය නිෂ්පාදන අලෙවි කර ගැනීම අපහසුතා ඇති වෙලා තියෙනවා. උදාහරණ විදියට කිව්වොත් අත්‍යන්තර රීතිපිලි අලෙවි කර ගැනීමට අපහසුතාවක් ඇති වෙලා තියෙනවා. එක උදාහරණයක් විතරයි මම මේ ඔයාලට කිව්වේ. ඒ වගේම ජනතාව නොගැලපෙන පරිභෝජන රටාවකට පෙළඹිලා තියෙනවා. විෂනික ආහාර වර්ග පරිහරණයට ගන්නවා නේද? නොගැලපෙන පරිභෝජන රටාවකට ජනතාව පෙළඹෙන. ඒ වගේමයි අපේ සංස්කෘතික දූෂණයක් ඇති වෙලා තියෙනවා මේ ගෝලීයකරණය නිසා. දේශීය ලදරු කර්මාන්ත විනාශ වියාමක් සිදු වෙනවා. ඒ වගේම ආර්ථිකී අභ්‍යන්තර ගැටලුවලට අනවශ්‍ය බලපෑම් කරනවා. සුභ සාධනයේ සම්බන්ධ ගැටලු, ඒ වගේම සහනාධාර කපා හැරීම්, මිල පාලනය වගේ ආරක්ෂණවාදී ක්‍රියාවලින් ඈත්වීම සිදු වෙනවා. මේ නිසා අපි දන්නවා දිලිඳු ජනතාවට යම් අපහසුතාවන් ඇති වෙනවා. එහෙම නැත්නම් පීඩණයට ලක් වෙනවා. ඒ වගේමයි බුද්ධි ගලණය සිදු වෙනවා. දේශීය යැපුම් ආර්ථික රටාව විනාශ වෙනවා. විදේශ ණය ආධාර මත යැපීමට සිදු වෙනවා. දැන් මම ඔයාලට කිව්වේ ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට ඇති වෙලා තියෙන ධනාත්මක බලපෑම් හා ඍණාත්මක බලපෑම්. දැන් අපි යොමු වෙමු ඔබේ පැවරුම දෙසට. පැවරුමින් අහලා තියෙන්නේ ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන ධනාත්මක බලපෑම් තුනක්ද ඍණාත්මක බලපෑම් දෙකක්ද සඳහන් කරන්න කියලා. එහෙමනම් දැන් ඔබට පුළුවන් ඇති ධනාත්මක හා ඍණාත්මක බලපෑම් ලියන්න. නැවතත් මතක් කරන්න ඕනේද? ඔව්, එකක් දෙකක් කියමුකෝ. ධනාත්මක බලපෑම් ප්‍රාග්ධන ඌනතාවට පිළියම් විදියට විදේශ ඍජු ආයෝජන යොදා ගන්න පුළුවන්. යටිතල පහසුකම් පුළුල් වෙනවා. ඊළඟට නව රැකියා අවස්ථා බිහි වෙලා වැඩ ලෝකයේ පුළුල් වෙලා තියෙනවා නේද? ඔන්න ධනාත්මක බලපෑම්. ඍණාත්මක බලපෑම් විදියට නුගලපෙන පරිභෝජන රටාවකට ජනතාව පෙළඹිලා විදේශීය වෙළඳපළ තුල දේශීය නිෂ්පාදනය අලෙවි කර ගැනීම අපහසුතා, දේශීය ලදරු කර්මාන්ත විනාශ වියාම වගේ දේවල් වලට ලක් වෙලා තියෙනවා. ඒ වගේමයි දරුවනි, මම තවත් ඔයාලට කියන්නම්. 2019 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවැනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ 9 කොටසින් අහලා තියෙනවා ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට අත්දී තිබෙන ධනාත්මක බලපෑම් දෙකක් ලියන්න කියලා. දැන් මම හිතන්නේ ඔබට ඒ ප්‍රශ්නයටත් පිළිතුරු ලියන්නට පුළුවන් ඇති. හොඳයි, එහෙමනම් අද අප කතා කළා ගෝලීයකරණය ශ්‍රී ලංකාවට කරන බලපෑම්, ලෝකාර්ථිකයට කරන බලපෑම් මොනවද කියලා. අදට අපේ පාඩම මෙතකින් නිමා කරනවා. නැවතත් අපි පුරවැසි අධ්‍යාපනයේ පාඩමකින් හමු වෙමු.